സുഹൃത്ത് പറഞ്ഞു അങ്കാർവാദ ദിനത്തിന് ഉചിതാമസാവ് ആരംഭഗിരിമട്ടായി സൂതനമ്മി മങ്ങിട്ട് തന്നെ അപ്പി സ്വാമിനിവാസി തടസ്സിക്കുന്നു അപ്പി സ്വാമിനിവാസിയെ പാദ നമസ്കാര പിരികരണാത്ര വെടസറാണി മുൻ കത്തറിയണ സാങ്കാനികള കട്ടെ തുകറിയാണ് അപ്പക്ക് മഹാചാര്യ കുറവി കുക്കി മാതാവ് പിതാ ഗൗരവം പിരികരണോ അപ്പി ഇതുമായിട്ട് ആരാധന കണ്ണോ അപ്പി സഹച്ചാവ് ആരംഭകർ പ്രവർത്തക നന്ദി തിരുവസറായി
തിരുവാൻ സരണായി ഹേമന്ദേ നാട്ടം ഏറ്റവും അതത്ത് സാക്കച്ചാവട്ട് ആരാധനയെ പിലിയറകിന് സംബന്ധിലായിന്ന് അവസരായി തനമല്ലിലെ ജ്ഞാനം വിമല സ്വാമി വഹൻസേ ദിപാ നമസ്കാര പൂർവ്വക ഇതാ ഗൗരവം ഹേമദിനാവിനു എന്ന് പിലികാണവ തിരുവാൻ സരണായി സ്വാമി വഹൻസ് കാട്ടഹരി ഗട്ടലു അത്തിയനാണ് അഹന്ന പുലുവാൻ മേ സാക്കച്ചാവ് പാത്തകിന് യന്ന് ഏകേമ മേ മത കിരണവാ മേക്ക് മേ സാക്കച്ചാവ് ഇത്തരണി മേ ഇത്തേ അപ്പി മേ സാക്കച്ചാമാലാവ് പോവത്തന്നെ എത്തട്ടമ മേ ദഹമഗന ഗട്ടലു തീയന യം കിസി ബുദ്ധരജാനന ഹൻസേ പെണ്ണുപ്പു മാർക്കറ്റ് അണുഗത വിന്ന ഉത്സാഹകരണ യാം കിസിക്കനെക്കൂട്ട പ്രയോജനക്കൈ കിയല ഇതിന് തമന്റെ തീയന ഗട്ടലു ഇതിരിപത് കറന്ന പുളുവാൻ ഏ വകേമ മേ ഇതി മേ മേ സാകച്ചവലട്ട അപ്പി കാട്ടവത്ത് മേ ബലെങ് എന്ന കിയലത് നെഹ കരുണ അട മതക് കറന്ന ഉനേ സമഹര വിലാവട്ട ഇതിന് എകേക്ക് ീ അപ്പി സ്വാമി വഹൻസിലക്കരണ സാക്കച്ചാവിന്ന് പുളുവാൻ ഇതിന്നേവ തേരുങ്കന്ന അപഹസുയി ബുദ്ധരജാനൻ വഹൻസി പെണ്ണന ദാമ തേരുങ്കനീമ കിയനേക്ക് ദാമ ഹോയനായിട്ട് തമയേക്ക് പേരിനെ കൊച്ചര അപഹസുത് മേ ദഹം കത് ലോകോത്തര ദഹമയാ മേ ലോക്കട്ടായി നിവേനി ഇതേക്ക് നൊത്തേരെന്നെ ഗണന ലോക്കു പുതുമയന്ന മേക തേരും വ്യത്തമായി പുതുമ വെന്നോന ഇളങ്കട്ട് ഈ തേരും കത്തൊത്ത് ഇതി ദഹമ അഹിലത് നെഹ ഈ വക ഇതയാക്നി മതക്കറന്ന സിദ്ധുണേ തിങ് താമത്ത് സമാറിട്ട് കുമാക് സന്ദഹാദ മേ സാക്കച്ച തിയന്നെ കിയന അറമുന സമയത്ത് നൊതന്ന ഹരി നെത്താമത്തക വിന ഹരി വെന്ന പുളുവാൻ നൊതനുവത്തമ ഹിന്ദ വെന്ന പുളുവാൻ വെന വെന തെങ്ങുല ഗിഹില്ല മെഹമ മെഹമ കിവ മെഹമ മെഹമ കിവ കിയല അഹല അഹനേക്കേ വരദകുത് നേ പ്രശ്ന കിരീമേ നിദഹസ ഐതിയക് തിയനാനി മേ ഓനക്കിനെക്കുട്ട് അതെ ഇതെ അപിറ്റ് സമഹര വിളാവട്ട ആരംഭിച്ചിരുന്നവാ മട്ട നൈത്തിൻ കൊടക്കെ വിളാവക്നേ യൂട്യൂബിലേക്ക് തീയനേവാ ഹിമ സമഹര വിട്ട് നീ വിവേചനേ കിടക്കറ യൂട്യൂബിലാണ് മതനുവത്ത് തരണം അപ്പിച്ചുള്ള തറഞ്ഞ പിന്നെ നമുക്കത് മേ ഓണമഹിനെ കൂട്ട് നീ ഈ സ്വാമി നഹസിലതി ഞാൻ കിസിതയാക്ക് വെട്ടഹിന്നെത്താൻ മകിങ്ങനത്തിന് ആയായ അഹന്ന പ്രശ്നം കറന്ന ഓണതരം അവസ്ഥാവ് തീയണോ എഹിമ കറന്നെത്തുവ പിന്നെ കൊഹിങ്ങറിയാല വിവേചന കിറക്കറ് ഇതിനവനിതന്നിക്ക് നൊതനുവത്ത് കറകന്ന അകുശല കർമ്മയാക്കിനോ കീല മറ്റണം ഹിതന്നെ പൊട്ടക് സിഹിപത് കേരളമ സാക്കച്ചാവ പട്ടങ്കന്ന ഹൈ അപ്പൊ സാന്ന ഹംസ ഹംസമാരിട്ട് ദന്നിട്ട് നെത്തുവേ തീ മമത്തായിട്ട് താമ ഹറിയട്ടമ മേ കൗത കീയല ദന്നിട്ട് നെഹേ മട്ട എട്ടമ എന്ന അവശ്യത നെഹേ മക്കത് അപ്പി ഓണ തരം വിവൃത്തവനെ കഥാകരണ ഓണക്കിട്ട് അത്ര പ്രശ്ന കരണ അവസ്ഥാവത്തീനോ ഏക മന്നര അളുത്തെങ്ങറി സംബന്ധ ഉണ കെനിക്കിന്നാണ് ഇതേ ඒ වගේ කරන්න නැතුව මේ සාකච්ඡා වලදීම තමන්ට නොතේරෙන දෙයක් තියෙනවා නම් අහලා නිරවුල් කරගන්න උත්සාහ කළොත් හොඳයි කියලා. එහෙමත් ඉතින් මේවා වැටහෙන්නේ නැත්නම් මෙතන ඉන්න අවශ්‍යතාවිකුත් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. අවසරයි සා ඉන්න හංස, ඉතින් සමා වෙන්න ඕන මේ වගේ දෙයක් කියන්න වුණාට. දෙතින් අද කාලේ මේ වගේ දේවල් සමහර විට සිදු වෙනවා. හොඳයි, කාට හරි ගැටලුවක් තියනවා නම් යොමු කරන්න පුළුවන් අපිට.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි කොකලගේ මහත්තයා ඔබතුමාගෙන අවසරයි. මේ අපි ස්වාමීන් වහන්සේකින් මේ අහගන්න කැමති ස්වාමීන් වහන්ස, මේ මෑතකදී ස්වාමීන් වහන්සේ මේ මට මගේ මිත්‍රෙක් සමඟ සාකච්ඡා කතාවක් කරනකොට එතුමා මගෙන් ටික පෙරණගිච්ච ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස, දැන් සෝතාපන්න වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙකුට සක්කාය සමුදයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් අපි මජ්ජේ සූත්‍රය අනුව සක්කාය එකාන්තයක්, සක්කාය නිරෝධ, සක්කාය සමුදේ එකාන්තයක්, සක්කාය නිරෝධය මෙද වගේ එහෙමනේ ස්වාමීන් වහන්සේ තියෙන්නේ. එතකොට දැන් සෝතාපන්න වුණහම මේ සංයෝජන ධර්ම තුන පූර්ණ වශයෙන්ම දුර්වලා ගිය උත්තමයන් වහන්සේ කෙනෙකුට සක්කාය සමුදයක් කියන එකක් තියෙනවද ස්වාමීන් වහන්ස? ඒක එතන පොඩි මේ හිතනකොට පොඩ්ඩක් පැටලි සහගත අදහසක් මේ ආව ප්‍රශ්නයක් තුනා. අනේ ස්වාමීන් වහන්ස කරුණාවෙන් මේ ඒක අපිට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. මාව කතා කරනවා මේ ඇහෙනවද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි.
ඒ ස්වාමීන් වහන්ස හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා ස්වාමීන් වහන්ස. පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. වසන්ත මහත්මයා, මේ දැන් සක්කාය කියලා කියනවා. සක්කාය කියලම සූත්‍රයකුත් තියෙනවා මහත්මයා. ඒ සක්කාය කියන සූත්‍රයෙන් සක්කාය ගැන පැහැදිලි කරන්නේ මොකද්ද? සක්කාය කියන විස්තර කරන සූත්‍රයක් තියෙනවා මජ්ඣිම නිකායේ 3. සක්කාය සුත්තං කියන කියන්නේ ඒකේ සූත්‍රේ නම සක්කාය සූත්‍රය. ඒ සක්කාය සූත්‍රයේදී පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ සක්කායංච වෝ භික්ඛවේ දේසිස්සාමි, සක්කාය සමුදයංච, සක්කාය නිරෝධංච, සක්කාය නිරෝධගාමිනීංච පටිපදං තං සුනාත. කියන්නේ ඒකේ අදහස තමයි මහණෙනි මම සක්කාය දේශනා කරනවා, සක්කාය සමුදය දේශනා කරනවා, සක්කාය නිරෝධය දේශනා කරනවා, සක්කාය නිරෝධගාමිනී පටිපදං, සක්කාය නිරෝධගාමිනී පටිපදාවත් මං දේශනා කරනවා. තං සුනාත, ඒක හොඳින් අහන්න. කතමෝච භික්කවේ සක්කායෝ, දැන් උන අර හතරම කියලා වසන්ත මහත්මයා අහනවා. කතමෝච භික්කවේ සක්කායෝ නහනවා, මේ සක්කායෝ කියන්නේ මොකද්ද කියන, සක්කායෝ කියන්නේ මොකද්ද කියන. පංචුපාදානක්ඛන්දා තිස්ස වචනීයන්. ඔන්න එතකොට සක්කාය කියෝ, සක්කාය දැන් ප්‍රධාන අරමුණ තමයි බුදුරජාණන් වහන්සේ සක්කාය, සක්කාය සමුදය, සක්කාය නිරෝධේ, සක්කාය නිරෝධ ගාමිනී පටිපදාවනේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නේ නැහැ පංච උපාදානස්කන්ධය නිරෝධය කියලා පැහැදිලි කරන්නේ නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සක්කාය නිරෝධයක්. සක්කායක්, සක්කාය සමුදයක්, සක්කාය නිරෝධයක්, සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක්, පටිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔන්න මම නැවතත් මතක් කරනවා පංචපාදානස්කන්ධ නිරෝධයක් නෙමෙයි පැහැදිලි කරන්නේ. සක්කාය කියන්නේ, සක්කාය කියලා කියන්නේ ස්වකීයත්වය කියන අදහසින් තමයි සක්කාය කියලා පැහැදිලි කරන්නේ. ඒකට සක්කාය විස්තර කරනකොට මේ කතමෝච භික්කවේ සක්කායෝ, මහණෙනි මොකද මේ සක්කාය කියලා කියන්නේ? අන පංචපාදානස්කන්ධා තිස්ස වචනීය. අන පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ කතමේ පංච මොකද්ද මේ පහ සේයති ඉදන් එක මෙන්න මේවා රූප උපාදානකන්දෝ වේදනෝ උපාදානකන්දෝ සංඤෝ උපාදානකන්දෝ සංකාරෝ උපාදානකන්දෝ විඤ්ඤා නූපාදානකන්දෝ අයං උච්චති වික්කවේ සක්කායෝ. ඔන්න දැන් අපිට පැහැදිලි සක්කාය කියන්නේ කතමෝච සක්කායෝ කියලා මොකද්ද මහණෙනි සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධා තිස්ස වචනියන් පංච උපාදානස්කන්ධයට පංච උපාදානස්කන්ධා පංච උපාදානස්කන්ධය යෝ නැත්නම් පංච උපාදානස්කන්ධයන් ට තමයි මේ මොකද්ද සක්කාය කියන්නේ කියන්නේ මොකද්ද මේ මොනවද මේ පහ රූප උපාදානකන්දෝ වේදුණු උපාදානකන්දෝ සංඤ්ඤෝ උපාදානකන්දෝ සංකාරෝ උපාදානකන්දෝ විඤ්ඤාණෝ උපාදානකන්දෝ අයං උච්චති වික්කවේ සක්කාය. මෙන්න මේකට තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට මහත්මයා දැන් රූප වේදනා සංඤ්ඤා සංකාර විඤ්ඤාණ වලට උපාදානකන්දත් එකතු වෙනවා. දැන් අපි මේකෙන් ගමු රූප උපාදානකන්දේ විතරක් අනිත් හතර ගැන කතා නොකර අපිට අපි නිදර්ශනයකට ගමු රූප උපාදානස්කන්ධය කියලා. ඒතර රූප උපාදානස්කන්ධය කියන ගත්තට පස්සේ රූප දැන් උපාදාන කන්ද පිළිබඳව මේ සංයුත්ත නිකාය තුනේම සඳහන් කරනවා කන්ද කියන සූත්‍රයක්. ඒ කන්ද කියන සූත්‍රයේදී කන්ද සූත්‍රය අපේ රවි මහත්මයා හිමුදට අධ්‍යයනය කරපු සූත්‍රයක් මේ. එතකොට කන්ද සූත්‍රයේදී පැහැදිලි කරන මොකද්ද උපාදාන කන්ද? අතීත අනාගත වර්තමාන පච්චුප්පන්න වේවා අධ්‍යාත්මික බාහිර දුර ළඟ රළු ගොරෝසු සියුම් හීන ප්‍රණීත හෝ සාසවා උපාදානීය ආශ්‍රව සහිත උපාදාන උපාදානීය කරන සුළු. අන්න ඒකට කියනවා උපාදාන ස්කන්ධයක් කියලා. එතකොට ඔන්න සක්කාය කියලා කියන්නේ සක්කාය ඥානං එකයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සක්කාය ඥානං අපි හිතමු රූප උපාදාන ස්කන්ධය කියලා කිව්වට පස්සේ රූපං කියලා කිව්වොතින් රූපේ තනියෙන් කතා කරන්නේ. රූපං කියලා කිව්වොතින් රූපේ තනියෙන් කතා කරන්නේ. හැබැයි රූප උපාදාන ස්කන්ධ කියලා කතා කරාට පස්සේ අර අතීත අනාගත පච්චුප්පන්න දුර ළඟ හීන ප්‍රණීත රළු මේ ගොරෝසු සියුම් ඔය විදියට ආධ්‍යාත්මික බාහිර ආශ්‍රව සහිත උපාදාන වන සුළු ඔය විදියට 11ම කතා කරන 11 කියලා කිව්වට 11ක් නෙමෙයි කරුණු වශයෙන් ඒ ටික කතා කරනවා. එතකොට දැන් අපි රූපය කියලා කිව්වොතින් අපි අනාගතයට අතීතයට යනකොට අන්න එතකොට සිතවිල්ලකට යනවා. රූපේ නෙවෙයි එතකොට අරමුණු වෙන්නේ ස්වરૂපේ නෙවෙයි සිතවිල්ලකට යනවා. හීනයි කියලා කියෝතින් සිතවිල්ලකට යනවා. ඊට පස්සේ අපි සාසවා කියලා හරි උපාදානීය කියලා හරි ගියෝතින් සිතවිල්ලකට යනවා. එහෙම ගියෝතින් අර ස්වરૂපේ නෙවෙයි එතකොට අරමුණු වෙන්නේ සිතවිල්ල. අපිට පැහැදිලි දැන් අපි ස්වરૂපේ හොයන්න යන්නේ. ස්වરૂපේ කරුණ වශයෙන් බලනවා 11ක් වගේ තියෙනවා. 11ක් වගේ 11ක් කරුණ වශයෙන් 11ක් වෙනුවට කියන්නේ අවස්ථා 11ක් නෙමෙයි. එහෙම තියෙනවා. ඒතකොට ස්වરૂපේ නෙමෙයි අරමුණු වෙන්නේ හිතන එකක් වෙන්නට පුළුවනි. අන්න එතකොට එතෙන්දී ගාම්‍ය වෙනවා. එතෙන්දී පැහැදිලි වෙනවා රූප උපාදානස්කන්ධ ගැන කතා කරන්න වෙන්නේ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ ගැන කතා කරන්න වෙන්නේ අපිට නුවණක් ඥානයක් එකමයි. හරි දැන් ඔන්න මම කාරණයක් පැහැදිලි කරා. දැන් මේ කතා කරේ සක්කායයි සක්ක සමුදයයි සක්කාය නිරෝධයයි සක්කාය නිරෝධගාමිනී පටිපදාවයි කියන හතරෙන් ඒකෙන් එකක් ගන්නෝ සක්කාය. සක්කාය කියලා කතා කරන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි. පංච උපාදානස්කන්ධය කතා කරන්න වෙන්නේ කඳු සූත්‍රයේදී අතීත අනාගත පච්චුප්පන්න ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ඊට පස්සේ ඔය විදිහට දුර නඟ හීන ප්‍රනීත ඔය විදිහට තමයි ඒ සහ ආශ්‍රව සහිතයි උපාදාන සහිතයි තමයි කතා කරන්න වෙන්නේ. ඒක කතා කරන්න වෙන්නේ නුවණක් එකයි කියලයි කතා කරන්නේ. තවත් සරලව කිව්වොත් සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට පංච උපාදානස්කන්ධය කතා කරන හැකේම සිතින් එකට යන්නේ නැතුව නුවණකින් විතරයි කියන කාරණය. මේක මම මේ කාරණේ දැන් తాවකාලිකව ඒ කාරණය කෙටි පැත්තකින් තියලා තිනවා. හැබැයි දැන් ඔතන නුවණකින් මේ කතා කරන්නේ අපි සක්කාය දිට්ඨිය ගැන කතා කරද්දී කතා කරන්නේ දැන් අපි කතා කණින් කතා කරේ මේ රූප ඛණ්ඩෝ කියලානේ. හැබැයි මෙතනදී කතා කරන්නේ සක්කාය දිට්ඨිය එක කතා කරනකොට රූපං අත්තතෝ සමනුපස්සති කියලා මිසක රූප ඛණ්ඩෝ අත්තතෝ සමනුපස්සති කියලා නෙමෙයි. මම ආපහු කියන්නම්. රූපං අත්තතෝ සමනුපස්සති කියන දැන් මේ කියන්නේ පෘථජ්ජන මට්ටමේ අපි ඉන්න මට්ටම මේ. රූපං අත්තතෝ අපි ඉන්න මට්ටම බුද්ධ ඥාන වහන්සේ දේශනා කරන රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් නැත්නම් ඇද ගැනීම වශයෙන් දකි කියලා කියනවා මිසක රූප ඛණ්ඩෝ කියලා දේශනා කරන්නේ නැහැ කොයිබවත්. එහෙනම් අපිට රූපං කියන තැනත් රූප ඛණ්ඩෝ කියන තැනත් කියන කාරණා අර්ථ දෙකකින් පර්යාය දෙකකින් තමයි අපිට කතා කරන්න වෙන්නේ. මම ආපහු කියන්නම්. ආපහු පැරණි මෙතෙක් කියපු කාරණාවල් පොඩ්ඩකට සංක්ෂේප කරලා කියන්නම්. රූපං අත්තතෝ සමනුපස්සති කියලා කිව්වොතින් රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එතෙන්දී සක්කාය දිට්ඨිය සහිතව කතා කරන්නේ. දැන් පැහැදිලිනේ සක්කාය දිට්ඨිය සහිතව කතා කරන්නේ. හැබැයි රූප උපාදාන ඛණ්ඩ කියලා කියනවා නම් ඒක නුවණක් එකමයි කතා කරන්න වෙන්නේ. රූප උපාදාන ඛණ්ඩ ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ නුවණක් එකමයි. ඒතර මේ රූප උපාදාන ඛණ්ඩ කියන එකට අපි යදන සක්කාය. සක්කාය නුවණක් එකයි කතා කරන්නේ. සක්කාය සමුදය නුවණක් එකයි කතා කරන්න වෙන්නේ. සක්කාය නිරෝධය නුවණක් එකයි කතා කරන්නේ. සක්ක නිරෝධ ගාමිනී පටිපදාව නුවණක් එකයි කතා කරන්න වෙන්නේ. දැන් පැහැදිලි කරගත්තා. රූපං වේදනා සංඥා සංකාර විඥාන අත්තතෝ සමනුපස්සති කියන්නේ දිට්ඨියක් එක. වැරදි දැකීමත් එක්ක. රූප ඛණ්ඩෝ කියලා පංච උපාදාන ඛණ්ඩෝ නැත්නම් සක්කායෝ කතා කරන්නේ නුවණක් එකයි. මිච්ඡරණ ගත්ත සංක්ෂේපාර්ථය එකයි. රූපං වේදනා සංඥා සංකාර විඥානං අත්තතෝ සමනුපස්සති කියුවට පස්සේ දිට්ඨියක් එක වැරදි දැක්මක් එකයි කතා කරන්නේ. පංච උපාදාන ඛණ්ඩෝ එහෙම නැත්නම් සක්කා සමානයි සක්කායෝ කතා කරන්නේ නුවණක් එක. දැන් මේ දෙක අපි निराකූල කරගත්තා. ගැටලු තියෙනවා නම් වසන්ත මහත්මයා හමු ඔය අතරේදී. ඊට පස්සේ අහපු ප්‍රශ්නය තමයි මජ්ජිම සූත්‍රයේදී සක්කායෝ ඒකවන්තෝ සක්කාය සමුදය ඒකවන්තෝ සක්කාය නිරෝධං මජ්ජේ කියන අභිඤ්ඤාණ අභිජානාති පරිඤ්ඤයන් පරිජානාති අභිඤ්ඤාණ අභිජාන ඔය විදිහට දිගට පැහැදිලි කරනවනේ. එතකොට දැන් අන්ත කියලා කතා කරනකොට සක්කාය ඒකාන්තයක සක්කාය සමුදය තවත් අන්තයක එතකොට සක්කාය නිරෝධං මජ්ජේ කියන කතා කරද්දී මජ්ජේ මන්තාන රිප්පතේ මෙද ප්‍රඥාවෙන් නොතැවරෙයි කියන එක කියන්නේ මෙද ප්‍රඥාවෙන් නොතැවරෙයි කියලා කියනකොට අන්න අන්ත බව හමු වෙන්නේ මන්තයාට. මම කෙටියෙන් මතක තියාගන්න වචනයක් කිව්වා අන්ත බව හම්බ වෙන්නේ මන්තයාට. අන්ත බව කතා කර හම්බ වෙන්නේ අන්ත බව කතා කරන්න පුළුවන් මන්තයාට. මන්ත කියන්නේ ප්‍රඥාවන්තය. ප්‍රඥාවි භාවිතයක් එක. මජ්ජේ මන්තා මෙද මන්තා කියලා කියන්නේ ප්‍රඥාවෙන් න ලිප්පති නොතේවර නොතේවරෙයි තේවරෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අර සක්කාය කියන කතා කරනකොටම අපි කතා කරා නුවණක් එකමයි කතා කරන්නේ. අනේ සක්කාය අන්තවග සක්කා පළවෙනි අන්ත ඒකෝ අන්තෝ ඒකාන්තයක් හැටියට සක්කායත් අනිත් අන්තයේ හැටියට සක්කාය සමුදයත් අන්ත වශයෙන් කතා කරන්න පුළුවන් විඤ්ඤා කියලා සක්කාය නිරෝධය සුඛියත්තේ නිරෝධය මැද හැටියටත් කතා කරන්න පුළුවන්කම තියෙනේම ප්‍රඥාවේ භාවිතයත් එකමයි කතා කරන්නේ. ප්‍රඥාවේ භාවිතයත් එක කතා කරනකොට අභිඤ්ඤයන් අභිඥානාති අභිඤ්ඤයන් කියන්නේ විශේෂණ වලින් දත යුක්ත අභිඥානාති විශේෂණ වලින් දැනගන්න. පරිඤ්ඤයන් පරිඥානාති පිරිසිඳ දත යුක්ත පිරිසිඳව පිරිසිඳ දැනගන්න පරිඥානාති පිරිසිඳ දැනගන්නවා කියලා පැහැදිලි කරනවා. එහෙමනම් මෙතනදී මේ කතා කරන්නේ අන්තභාව කියන කතා අන්තත්වය අන්ත ස්වභාවය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේම මන්තයාටයි. මන්ත කියලා කියන්නේ මජ්ජේ මන්ත මැද ප්‍රඥාවෙන් තමයි නොතර වෙන්නේ. ඒක මාර්ගයේ භාවිතයත් එක තමයි අන්ත ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සක්කාය ඒකාන්තයත් සක්කාය සමුදය අනිත් අන්තයත් ගැන කතා කර ඒක අන්ත දෙකම ගැන කතා කරෙන්නේ නැහැ. මොන වෙලාවටද මැද නොතැවර වීම නැත්තම් සක්කාය නිරෝධය ගැන කතා කරද්දී සක්කාය නිරෝධය කතා කරන්නේම ප්‍රඥාවේ භාවිතයත් එක්ක. ඒතර සෝතාපන්න කෙනාට ලෝකයේ පැත්තෙන් කතා කරන සෝතාපන්න කෙනා කියලා. ලෝකයේ පැත්තෙන් කතා කරන සෝතාපන්න කෙනා කියලා. අන සෝතාපන්න කෙනත් දැන් ලෝකේනේ ජීවත් වෙන්නේ. එයා මාර්ගයට යොමු වීමත් එක තමයි අන්ත භවෙන් මිදී සක්කාය නිරෝධයට සක්කාය නිරෝධය පිණිස ප්‍රඥාවේ භාවිතයෙන්ම සක්කාය නිරෝධයට පිළිපන්න නැත මාර්ගයේ භාවිතයේ යෙදෙනවා කියන වචනේ තමයි අපිට සිහිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ආපහු අදහසක් තියෙනවා නම් සන්ත මහත්මයා යොමු කරාට කමක් නැහැ.
බෝම්පින් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය ගොඩ නැගුණේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි, දැන් සක්කාය දිට්ඨිය දුරු වෙනවයි කියන්නේ ඒ කියන්නේ අර සංයෝජන ධර්ම තුනම ප්‍රහාණය වෙලානේ. ඒ කියන්නේ ඉතින් කියන්නේ එතකොට ඒ සංයෝජන ධර්ම තුන ප්‍රහාණය වෙච්ච කෙනාට එතකොට යාට දැන් ඒත් හැබැයි අස්මානයි කියන්නේ තව සංයෝජන ධර්ම හතක් තියෙනවනේ. එතකොට ඒ හත තියෙන නිසා යාට සමුදයක් කියන්නේ උපාදාන ඒ දැන් පංච සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධයට නම් එතකොට දැන් කාම උපාදාන දිට්ඨි සීලබ්බත උපාදාන වලට අමතරව අත්තවාද උපාදානයක් කියන එක ගත්තොත් අත්තවාද උපාදානයේ කොටස් දෙකකට බෙදුවොත් එකක් තමයි එයා අස්මි මාන්‍යත් අනිත් එක සක්කාය දිට්ඨියත් නේද ස්වාමීන් වහන්සේ? එහෙනම් මෙතුත් හරිද?
හොඳයි.
අත්තවාද උපාදානය කියන්නේ එයාට සක්කාය දිට්ඨි පිළිබඳව ලැබෙන පරාමාසිකින් සක්කාය දිට්ඨියත් අනිත් පැත්තෙන් එයාට අස්මිමාන්‍යත්. ඒ කියන්නේ අවිද්‍යාව සහගතව දෙන අස්මි මමත්වයේ කියන එක තියෙනවා. හැබැයි එයාට සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට මේ සක්කාය සමුදයක් වෙනවද? ඒ කියන්නේ අනිත් දැන් අනිත් සංයෝජන ධර්ම එක්ක ගොඩ නැගින දැන් එයාට කාමරාග පටිග මානුද්දච ඒවා රූපරාග අරූපරාග මානුද්ද ඒවා තියෙනවනේ සාමාන්‍යයෙන්. එතකොට ඒ තුලින් එතුමන් වහන්සේට ඒ යම් කිසි විදිහකට සමුදයක් ඇති වෙනවද කියන එක තමයි ගැටලුවක් ආවේ කතා කරනකොට සාමාන්‍යයෙන්. එහෙමයි මේ ප්‍රශ්නය ගොඩ නැගුණේ. නැත්තම් අර මේක තියරි පාට් එක මේව දැනගත්තාම තමරකට ප්‍රශ්නයක් නැගුණාම අමාරු වෙනවා. එතකොට අර තීරුම් ගන්න එක සාමාන්‍යයෙන් තීරුවන් සරණයි.
ඔව් අර මේ සක්කාය සම්බන්ධව තියෙන වැරදි දැක්මයි නැති වෙන්නේ. නමුත් සක්කාය දුරවීමක් වෙලා නෑ වසන්ත මහත්මයා. අර මන් දවසකුත් මේ අර උපමාවකට වගේ අරගෙන මතක් කරා. ඇත්තම සක්කාය නිරෝධය කියන සක්කාය නිරෝධය කියන කියන්නේ නිවීමට. ඊට පස්සේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සෝතාපන්න වීමත් එක්ක. සක්කාය දිට්ඨිය සංයෝජන තුන මේ මොකද සහවස්ස දස්සන සම්පදායේ තයස්සු ධම්මා ජහිතා භවಂತಿ කියන තැනත් එක්ක සක්කාය දිට්ටි ඊට පස්සේ එහෙම නිදහස් වුණා කියලා මේ මොකද එයාගේ සක්කාය සොකීයත්වය නිරෝධ වෙලා නැහැ. තවමත් සසරේ ඉන්න කෙනෙක්. එතකොට අර නුවණින් යුක්ත කෙනාට තමයි සක්කායත් දැන් ඇත්තරම කතා කරන්නේ අඩුමතරේ සෝතාපන්න කෙනාට තමයි සක්කායයි සක්කාය සමුදයයි සක්කාය නිරෝධයයි ගැන කතා කරන්නවත් පුළුවන්කම තියෙන්නේ. හැබැයි සෝතාපන්න කෙනාටත් නෙමෙයි අන්ත බව කතා අන්ත දෙක ඒ අන්ත දෙකේ දුරු වීම කතා කරන්නේ ප්‍රඥා සෝතාපන්න කෙනත් නැවත මාර්ගයට යොමු වීමත් එකයි අන්ත බව ගැන කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මන් සාමාන්‍ය මෙහිම අදහසක් ඔව් කියන
ස්වාමීන්සේ අර මජ්ජේ සූත්‍රයේ යෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. එතකොට ඒ අවස්ථාව කියන්නේ ස්වාමීන්වහන්සේ තනිකරම අස්මිමානෙ මේ කියන්නේ මුළු සංයෝජන ධර්ම 10ම දුරු වෙච්ච අවස්ථාවද ස්වාමීන්වහන්සේ නැත්නම්
දුරු වීම ගැන කතා
කරන්නේ? හා 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 සෝතාපන්න අවස්ථාවේදී නෙමෙයි ස්වාමීන්වහන්සේ එහෙමයිනේ.
ඔව් මෙතනදී කියන්නේ සෝතාපන්න අවස්ථාවේ කියලා සූත්‍ර දේශනාවේ මේ අර මෙන්න මේ අවස්ථාවේ මේ අවස්ථාවේ මේ අවස්ථාවේ කියලා දැන් ඔක තියෙන්නේ අපේ වසන්ත මහත්මයා මේ සුත්ත නිපාතනයේ තියෙන තිසමිතය මේ උපාරායන වගේ සූත්‍ර මේ නේ. දැන් එතන තමයි මූලාශ්‍රය. ඒ මූලාශ්‍රය මෙන්න මේ අවස්ථාවේ කියලා එහෙම ඒක තියෙන්නේ ඇත්තටම සෝ උබන්ත මබිඤ්ඤාය කියලායි තියෙන්නේ. මුලටම ගිහිල්ලා බලනකොට උබන්තේ කියන එහෙම නෙමෙයි තියෙන්නේ. සූත්‍රයේ තියෙන්නේ සෝ උබන්ත මබිඤ්ඤාය මජ්ජේ මන්තා නනිප්පති කියනයි. ඒක ඔක සුත්ත නිපාතයට ගිහිල්ලා පාරායන වග්ගයේ තිස්ස මිත්තේය පඤ්ඤ කියලා තියෙනවා. එතන තියෙන්නේ සෝ උබන්ත මබිඤ්ඤාය කියලා තියෙන්නේ. දැන් සෝ උබන්ත සෝ හිතම උබන්ත කියන්නේ අන්ත දෙක අබිඤ්ඤාය. අබිඤ්ඤාය කියලා කියන වචනේ යොදන්නෙම ප්‍රඥාවෙන් දැන කියන එක. නුවණින් දැන සෝ සෝ හිතෙම උබන්ත මබිඤ්ඤාය. අන්ත දෙක මේ අබිඤ්ඤාය. අබිඤ්ඤාය කියලා කියන්නේ ඥා කියන්නේ නුවණින්, අභි කියන විශේෂ නුවණින් ඥාය. විශේෂ නුවණින් දැන මජ්ජේ මන්තා නලිප්පති. මෙද මන්තා කියන්නේ ප්‍රඥාවෙන් නලිප්පති. තැවරෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මෙතෙන්දි මේ කතා කරන්නේ උබන්ත කතාව හා මෙද නොතැවර වීම පුතජන කෙනෙක් හෝ සෝතාපන්න කෙනෙක් හෝ සකදාගාමි කෙනෙක් හෝ මාර්ග කෙනෙක් හෝ කෙනෙක් සම්බන්ධ කරලා කතා කරනවා නෙමෙයි. මේක එයා මේ ප්‍රඥා කියන්නේ මාර්ගයට යොමු වුණාට පස්සේ කෙනා කියන කතාව කතා කරන්න බැහැනේ. පිටින් කතා කරන්න පුළුවන්. දැන් අර අපි කතා කරේ වසන්ත මහත්මයා දවසකුත් අර ඔන්න 104 තරඟ දුවනකොට එළියෙන් බලනකොට 4 දෙනෙක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි දිවීම කියන කෙනකොට කෙනෙක් පෙන්වන්න පුළුවන්ද? කෙනෙක් පෙන්වන්න බෑනේ නේද? ඔව් 104 දුවනකොට එළියෙන් පෙන්වන්න පුළුවන් 4 දෙනෙක්. එක්කෙනෙක් දුවනවා, යෂ්ටිය දෙනවා, අනිත් කෙනා දුවනවා, යෂ්ටිය දෙනවා. ඔහොම 104 දුවර දින් එහෙම හැබැයි දිවීම කියලා කතා කරනකොට කෙනෙක් පෙන්වන්න බෑ. ඔන්න ඔය දිවීම විස්තර කරනවා වගේ තැනක් තමයි සෝබන්තම විඤ්ඤාය මජ්ජේම නැත්තම් තව දිර්ගන මාර්ගයේ භාවිතය ගැනයි මේ කතා කරන්නේ ඔය සූත්‍රයේදී. මාර්ගයේ භාවිතය ගැන කරුණු කතා කිරීමක් කරනවා අර තේර භික්ෂුන් වහන්සේලා වෙනම එළියේ ඉඳගෙන. ඒ කියන්නේ බාහිරෙන් විස්තර කරන මාර්ගය පිළිබඳව ඒ විදිහටයි සිහිපත් කරන්නේ. ඒතර සෝතාපන්න කෙනෙක් එහෙම කියලා. අනිත් කාරණේ තමයි මේ සූත්‍ර දේශනා අර සෝබන්තම අභිඥාය කියන්නේ තිසමෙය මෙත්තේය ඒ ප්‍රශ්නේ හෝ මජ්ජේ සූත්‍රේ හෝ මෙන්න මේ සෝතාපන්න කෙනාට මේ මට්ටම කියලා අර එහිම සූත්‍ර දෙකේ ඔය ඒ දෙකේ විතරනේ අපේ මේ වසන්ත මහත්මිය ඔය ගැන විස්තර කරන්නේ. එක්ක සුත්තනිපාතේ මොකද පාරායන වගේ තිස්සමිත්තේ පඤ්ඤයේ අරමු ඒ සූත්‍ර එතනයි, ආය අඟුතර නිකායේ හතරේ මේ මොකද මජ්ජේ සූත්‍ර චක්කනිපාතේ මජ්ජේ සූත්‍රයේ ඔන්න ඔය ටිකේ විතරයි මේ ඔය පිළිබඳව තොරතුරු දක්වාලන්නේ. අනිත් කාරණාවන් ඒ සූත්‍ර දෙකට පරිබාහිරව කරන ලද විස්තර හැටියට තමයි ගන්න වෙන්නේ. නැත්නම් ඔය සෝබන්තම විඤ්ඤාය කියන ගාථාව ගැන සඳහන් වෙන තැන් ස්ථාන දෙකක් හැටියට තියෙන්නේ. ඒ ස්ථාන දෙකේ විතරක් කියන තමයි මගේ මේ අදහස. මගේ අදහස නිවැරදි වෙන්න ඕන. අනිත් ස්ථාන වලදී එහෙම සඳහන් වෙන්නේ නැහැ. ඒ ඔය ස්ථාන දෙකේ නම් මා දන්නා තරමින් ඔය අර සෝතාපන්න කෙනාට මෙහිමයි, මේ කෙනාට මෙහිමයි කියලා එහෙම මේ විභජනය කරලා වෙන් කරලා නැහැ. අනිත් කරන් තමයි අර අත්තවාද උපාදානය කියන තැනින් අත්තවාද උපාදානය කියලා තියෙනවා මිසක අර සක්කාය දිට්ඨියට මෙහිමයි, මොකද්ද පංචපාද අස්මිමානයට මෙහිමයි කියලා අර විභේදනය කිරීමක්, බෙදා බෙදලා වෙන් කරලා කරුණු දෙකක් හැටියට පෙන්වීමක්. දැන් ඒක චූලසීහනාද සූත්‍රයේ එහෙමනේ තියෙන්නේ. එහෙම සූත්‍ර දේශනාවල් වල එහෙම වෙන් කරලා දක්වලා නැහැ.
ඒ සාවනාස් බොහොම පිං සාවනාස් මම එහෙම කියුවේ මට මේ ඇත්තටම මම අනුදස්සහාමුදුරන්ගේ බණ දිගට අහන නිසා. අර උනාසේගේ දැන් තියෙන සාකච්ඡා 260ක් විතර වෙලා තියෙන දැන් සාකච්ඡා නම්බර 9 ඒකෙදි උන්වහන්සේ මෙහෙම දෙයක් සඳහන් කළා. ඒකයි මම මාත ඒකත් මතකෙ තිබුණා මගේ අර මිත්‍රා ප්‍රශ්න අහනකොට. ඉතින් ඒකත් මම ගලපලා මේ සාකච්ඡාවත් මම ආපහු ඇහුවා සාකච්ඡා නම්බර 9. එතකොට උන්වහන්සේ කියනවා සාමනාංශ අත්වාද උපාදාන යනු මේ දෙක ඒ සංයුතිය කියලා. සීල චූලසිංහනාද සූත්‍රයත් අරගෙන උන්වහන්සේ කතා කරන්නේ. ඔව්. එතකොට එහෙම කියලා තියෙනවා. ඉතින් මම පොඩි නෝට් එකක් ලියාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් මට ඒකත් එක්ක මේ තමයි මම බැලුවේ මේ එතකොට කොහොමද මම මේක තේරුම් ගන්නේ කියලා සාමනාංශ. එහෙම ඉතින් මට තාමත් තේරිලා නැතුව තියෙනම් මේ උන්වහන්සේ ඒකයි මම මෙහෙම ඇහුවේ සම්නාස්ස නැත්නම් මට තේරෙන්නේ නැහැ කොහොමද මේ මම කොහොමද එකපාරටම කියන්නේ උනාසේ ඒක සඳහන් කරපු නිසා මම තේරුම් ගත්ත වැරද්දක් දන්නේ නැහැ ඉතින් සම්නාස්ස. එහෙමයි සම්නාස්ස.
හොඳයි. මෙහෙමයි අර සූත්‍රේ මෙහෙමයි සූත්‍ර දේශනාව ගත්තට පස්සේ සූත්‍ර දේශනාවේ එතනදී අත්වාද උපාදානය කියන කාරණය එහෙම අර වෙනම සූත්‍ර මූලාශ්‍රයේ එහෙම නැහැ. නමුත් අර අත්ත කියලා කියන වචනේ ගත්තොත් මහත්මිය දැන් අර මෑතකදී අපේ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට ඒක මේ ওই වචන හැදෙන හැටිත් එක්ක අරගෙන පැහැදිලි කරලා දෙනවා. දැන් අත්ත කියන මූලික මුල්ම දර්ශන අපි මම කියලා නේ ගත්තේ. ඊට පස්සේ අත්ත කියන වචනේ වෙනුවට තමා කියලා ගැනීම අපි යොදා ගත්තා. තමා අත්ත කියන වචනේ සකස්නේ හැටි ආදත්ත ආත්ත අත්ත ඇද ගැනීම කියන කාරණයේ අර්ථය තමයි එන්නේ. ඇද ගැනීම කියන අර්ථය
සෞනාසේ අත්ත කියන එකේ ඒ තයන්න මාප්‍රයන තයනද තාලුජ තයනද
සෞනාසේ පොඩක් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තයනොත් අත්ත අර්ථය වෙනවා. එතකොට ඒ අර්ථය එතන අර්ථය කියන අර්ථය අත්ත අත්ත කියන්නේ ආදත්ත ආත අත්ත ඔය විදිහට හැදෙන්නේ අත්තන් නිරත්තන් කියන කියන්නේ. ඒතර අර ඇද ගැනීම කියන අර්ථය මෙහිමයි. දැන් ඇද ගැනීම වශයෙන් ගත්තට පස්සේ ඇද ගැනීම වශයෙන් නිවන් දකිනා තාක්ම වසන්ත මහත්මයා නිවන් දකිනා තාක්ම ඇද ගැනීම කියන දේවල්
තියෙනවා.
කියන සක්කාය නිරුපන්න හරි හරියටම හරි උතුමන් කියපු කාරණේ හරියටම හරි නිවන් දකිනා තෙක්ම ඇද ගැනීම කියන දේවල් ගැන කතා කරන්න වෙනවා. ඒ අද ගැනීම නිවනට මෙහා අමෝස ධම්ම නිබ්බානන්නේ නිවනත් එක කතා කරනකොට ඊට මෙහා ඔක්කොම අමෝස ධම්ම කියන්නේ මුසා ධර්මයන් හැටියට සඳහන් කරන්නේ. ඒ මුසාව තුළ ජීවත් වීමේදී සාමින් වහන්සේ අර එතෙන්දී අර සූත්‍රය කියන තැනත් එක සූත්‍රයේ ආරම කොටස් දෙකක් හැටියට විස්තර නොකරාට ඊට මෙහා සියලුම දෙනා සියලුම තැන් ඊට මෙහා සියලුම දෙනා මේ අනිවාර්යයෙන්ම මේ ඇද ගැනීම කියන කාර්යයට ලක් වීම ගැන කතා කරනවා. අන්න ඒකේ කාරණා දෙකක් හැටියට සක්කාය දිට්ඨියත් එක්කයි අස්මිමානියත් එක්කයි ගැන කතා, කියන්නේ සෝතාපන්න වනතේකම සක්කාය දිට්ඨියත් එක කතා කරන්න වෙනවා. සෝතාපන්න වීමත් එක්ක යාට අස්මිමානය දුර වෙලා නැහැ. අස්මිමාන සමුගාතේ වෙලා නැහැ. සක්කාය නිරෝධයත් එක්ක ඊට මෙහා කාරණා දෙකක් හැටියට කතා කරද්දී ස්වාමීන් වහන්සේ දැර බුද්ධ වචනේ අතන්දි කොටස් දෙකක් මෙන්න මෙහෙම තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ සූත්‍රයේ තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ සූත්‍රයේ මෙන්න මේ විදිහට මේ පළවෙනි කොටස සූත්‍රයේ මේ දෙවෙනි කොටස කියලා මේ මාතාපහු නැවත අහන්න වෙනවා. කිව්වේ නැතුව ඇති. නමුත් අර ඊට මෙහා සක්කාය දිට්ඨිය යුක්ත බව සහ අස්මිමානෙ යුක්ත බව ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතෙන්දී මේ අදහසක් වශයෙන් කතා කරේ ස්වාමීන් වහන්සේ මගේ මේ ගුරු ස්වාමීන් වහන්සේ මේ සංඝාසේ යම් අර්ථයක් ඉදිරිපත් කරාද මට වඩා ගෞගාන කියන්නේ මට ස්වාමීන් වහන්සේට කිට්ටු වෙන්නවත් බෑ. මේ ඒ ඇසුරෙන් තමයි සිහිපත් කරේ. අරම ගන්න පුළුවන් කතා කරන්න පුළුවන්. කියන්නේ සූත්‍රයේදී මෙන්න මෙහෙමයි කියලා දෙක කොටස් දෙක තියෙනවා කියන චුරසිහනාද සූත්‍රයේ එහෙම නැහැ කියලායි මගේ මතකය. නමුත් මේ අත්වාද උපාදයේ අත්ත කියලාගෙන ඇද ගැනීම කියලා කතා කරනකොට නිවනට මෙහා සියලුම දේවල් ඇද ගැනීම එක තමයි කතා කරන්න වෙන්නේ. එතකොට කියන්නේ ඒතෝ ඒ කාරණාවත් එක කතා කරනකොට මේ කතා කරන් අත්වාද උපාදාන උපාදාන මොකද මේ ඊට මෙහා කාරණා දිට්ඨියයි අස්මිමානයයි එක්ක කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතනදී ස්වාමීන් වහන්සේ කිව්වේ මොන අදහසින්ද කියලා, මොකද මේ අර ඒ අපි වසන්ත මහත්මයා කියන තැනත් එක්ක කියන සන්දර්භයත් එක්ක කියවු අනුභූතියත් කියවු තැනත් එක්ක මොන අදහසින්ද කිව්වේ කියලා පොඩි අදහසක් ගන්න
වෙනවා. ඒක තමයි මට සිතෙන ස්වාමීන් වහන්සේ මේ ඒ විදිහට තමයි උන්වහන්සේ ඒ පළවෙනි නවවෙනි සාකච්ඡාව විදිහම කරේ. මමත් තව පාරක් අහලා බලන්න හොඳට පැහැදිලිව මේ කොහොමද එතන ඒ කියන්නේ ඒ උන්වහන්සේ කියවා හරි. මොකද උන්වහන්සේ සඳහන් කරා විතරයි චූලසිංහනාත් සූත්‍රය කියලා කිව්වේ නැහැ විස්තරයක්. නමුත් අර සාකච්ඡාව මෙහෙම කතා කරනකොට ගොඩනැගීගෙන එනකොට ඒ විදිහට උන්වහන්සේ පැහැදිලි කළා. ඉතින් අර දැන් මට තව කෙනෙක් තව ප්‍රශ්නයක් අහුවා මේ විදිහට අර මජ්ජිම සූත්‍රයට ගලපලා සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට සෝතාපන්න වෙච්ච කෙනාට සක්කාය සමුදයක් තියෙනවද නැද්ද කියන අන්නේ අහවම තමයි ඒතර ගැටලුවක් ආවේ. මම ඒක බලන්න ගත්තා.
හරි, සක්කාය දිට්ඨිය කියන්නේ එක කාරණයක්. සක්කාය සම්බන්ධව ඇති වෙන වැරදි දැක්ම කියන්නේ තව කාරණයක්. ඕ මේ සක්කාය කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ. අර මම දවසකුත් මේ ඇතරම මමත් අහපු උපමාවේ අයිතිත්වයට ගෞරවයෙන් ඉන්න ඕන සංඝහසේගෙත් ඇසුරෙන් අහුවේ. දැන් ඔන්න මිනිස්සෙක් ඉන්නවා, එයාට හොඳටම කැස්ස. මේක කියනකොට මතක් වෙයි, කැස්ස හැදිච්ච කෙනෙක් මේ එයා මොකද කරන්නේ? තමන් දන්න පිළියම් ටික කරනවා. ඊට පස්සේ තාකාගෙන් හරි තාගෙන පිළියම් කරනවා. පිළියම් කරාට මෙයාට සනීප වෙන්නේ. සනීප වෙන්න බැරිම තැන මෙයා යනවා වෛද්‍යවරයෙක් ගාවට. වෛද්‍යවරයන් ගාවට ගියාට පස්සේ වෛද්‍යවරයා පැහැදිලි කරනවා මේ කරන්න ඕන පරීක්ෂණ ටික ආදී දේවල් ටික කරලා කියන ඔයාට කැස්ස නෙමේ තියෙන්නේ, ඔයාට තියෙන්නේ මේ පිළිකාවක් තියෙන කියලා. එහෙම කිව්වට පස්සේ මෙයමයි හේතුව, මෙයමයි නිදානය කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ මෙයාම කද කරන්නේ මුලින් යනකොට යන්නේ එයාට කැස්ස තියෙනවා කියලා. හැබැයි එයාට නුවණක් එනවා වෛද්‍යවරයා කිව්ව නිසා. වෛද්‍යවරයා පෙන්වලා දෙනවා මෙයමයි හේතුව, මෙයමයි නිදානය කියලා. වෛද්‍යවරයා පෙන්වලා දෙනවා මෙන්න වාට තියෙන කැන්සර් එකක් කියලා. අන්න එයා එතකොට වෛද්‍යවරයාගේ කීම මත ඒක අහලා පිළිගැනීම නුවණකටපත් වෙනවා. ඊට පස්සේ එයාට පිළිකාවයේ දෙන තැන කැස්ස කියලා ගත්ත එකේ වැරද්ද එයාට හමු වෙනවා, නුවණක් ඇති වෙනවා. වසන්ත මහත්මයා ඊ අදහස ආව නේද?
ඒ ස්වාමීන් වහන්සේ ඒක ආවා. මොකද දැන් කැස්ස තියෙන කෙනා යා වෛද්‍යවරයෙක් නෙමෙයිනේ. එයා දන්න ප්‍රතිකාර කළා. නමුත් වෛද්‍යවරයා ඒ එයා ප්‍රතිකාර කරන්නේ ඒ ඊට ඔබට, ඒ කියන්නේ ගැඹුරට තියෙන ප්‍රඥාවක් තුලින් තමයි එයා නිගමනය කරන්නේ යාට කැන්සර් එකක් කියලා. එහෙමයි නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. දැන් එතකොට එහෙම වුණාට දැන් මේ රෝගියාගේ මේ කැන්සර් එක හොඳ වුණාද?
තාම හොඳ වෙලා නැහැ ඉතින් නේද? ඒක දැන් නිගමනය. ඔව්.
හරියට
ඒක රූට් කෝස් එක, ඒ කියන්නේ මොකද්ද කියලා දැනගත්ත හරියටම. දැන් කැස්ස කියන්නේ උඩින් තියෙන එකක් නේ. නමුත් එයා දන්නේ, දැන් සාමාන්‍ය මනුස්සයා දන්නේ කැස්සෙන් තමයි මේ කැස්සට ප්‍රතිකාර කරන්නේ. නමුත් ડોක්ටර් එයා මොකද කළේ? එයා ඒකට රූට් කෝස් එක මේකයි කියලා හොයාගත්තා. එහෙම දෙයක් සම්මාසන
හොයාගත්තා. ඒ වගේම මේ දැන් රෝගියාටත් ඒ අදහස ආවනේ.
ඔව්, රෝගියාට ඒ අදහස
ආවා. ඔව්, දැන් මට තියෙන්නේ මේ කැස්සක් නෙමෙයි, මට තියෙන්නේ කැන්සර් එකක් කියන අදහස ආවනේ. ආව අන්න. ඔව්. අදහස ආවට පස්සේ දැන් ඒ වුණා කියලා තාම මේ කැන්සර් එක හොඳ වෙන පැත්තට වැඩ පිළිවෙලට ගියේ නෑ නේද?
නෑ, තාම කැස්සක් තියෙනවා, පිළිකාවක් තියෙනවා.
ඔකේ, අන්න හරි. තාම සනීප වුණේ නෑ නේ. හරි. ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම කරලා ඉවරුණාට පස්සේ
එතකොට සුව වෙන සම්පූර්ණයෙන්ම සාන.
එතකොට කියන වෙන්නේ කැස්සක් නෑ, කැන්සර් එකක් නෑ කියලා නේ කියන වෙන්නේ.
නෑ, ඔව් ඒ සාන.
අන්න ඒ වගේ මහත්මයා, සක්කාය දිට්ඨිය කියලා කියන්නේ හරියට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ හරියට කැන්සර් එක යෙදෙන තැන කැස්ස කියලා වරදවා වටහා ගැනීම.
ඒ සාමස් හරියටම
ඔන්න අදහස ගන්න මේ උපමාවෙන් ගන්න අර උත්තරේ ගන්න පහසු වෙයි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ කැන්සර් එක යෙදෙන තැන කැස්ස කියලා වරදවා ගැනීම.
පැහැදිලි සාමස්, පැහැදිලි.
හරි. වෛද්‍යවරයාගෙන් අහගෙන මෙමය හේතුව මෙමය නිදානය කියලා අහගත්තට පස්සේ මෙයාට නුවණක් එනවා මේ රෝගියාට. අන්න ඒ නුවණක් එනකොට අන්න ඒක නුවණට කියන සක්කාය දිට්ඨි පජානාති කියලා. මේ සක්කාය මොකද්ද? මේ මොකද්ද? මෙයාට යාට මේ සත්‍ය ඥානය ඉන්නේ. සමහරවිට මට සත්‍ය ඥානයක් එනවා. සත්‍ය ඥානය එනකොට දැන් සම්මා දිට්ඨිය එනකොට සක්කාය දිට්ඨිය ගැන කතා කරන්න බෑ. පැහැදිලි නේද? සත්‍ය ඥානයක් එයාට ඇත්. එයාට හරි උත්තරේ එනෝනේ, වෛද්‍යවරයාගෙන් උත්තරයක් එනෝනේ. ඔයාට තියෙන්නේ කැන්සර් කියලා ගත්තට කැන්සර් එකක් තියෙන කියලා නුවණක් එනවා. දැන් එයාට නැති වෙනව මොකද්ද? කැස්ස කියලා ගත්තත මේ කැන්සර් එක තියෙන තැන කැස්ස කියලා ගත්ත එක වැරදි කියලා නුවණක් එනවා.
නුවණක් එනවා.
අන්න එතකොට එයාට සක්කාය දිට්ඨිය නැති වෙනවනේ.
හ්ම් හ්ම්. ඒ
සම්මා දිට්ඨිය එමත් එක්ක. හැබැයි තාම මොකද්ද තියෙන්නේ මෙයාට?
තාම රෝගී තියෙනවා.
තාම රෝගී තියෙනවා. අන්න ඒක සක්කාය. ඒක සක්කාය. තාම රෝගී තියෙනවා. කැන්සර් එක තාම. දැන් ඒකට කරන්න ඕන දේවල් වැඩ ටික වැඩ පිළිවෙලක් තියෙනව නේද? අන්න සත්‍ය ඥානෙ ඊට පස්සේ කතා කරන මොකද? කෘත්‍ය ඥානෙ. කරන්න දේ.
දැන් කරන්න දේ තියෙනවා.
අන්න කෘත්‍ය ඥානයක් තියෙනවා. කෘත්‍ය. කළ යුතු දේක් තියෙනවා යාට. අන්නේ වැඩ පිළිවෙල අන්න සක්කාය දිට්ඨිය නැති වුණාට කැන්සර් එක තියෙන තැන යෙදෙන තැන සං කැන්සර් එක යෙදෙන තැන කැස්ස කියලා ගත් එකේ වැරද්ද නැති වුණාට මෙයාට දැන් නුවණක් තියෙනවා. ඒ කියන්නේ අවබෝධයක් තියෙනවා. හැබැයි කැන්සර් එක නැති වෙලා නැහැ. සක්කාය දිට්ඨිය නැති වුණාට සක්කාය නැති වෙලා නැහැ. අන්න සක්කාය නිරෝධයත් එක්ක තමයි එතකොට කැස්සක කතාවකුත් නැහැ, කැන්සර් එකක කතාවකුත් නැහැ. කතාව ඉවරයි.
බොහොම හොඳට පැහැදිලි වෙනවා. ඒක ඇත්තටම දැන් අනුමුද ස්වාමීනාංශයේ මේ මෑතකදී කරලා තියෙනවා 260 වෙනි සාකච්ඡාවේ සක්කාය ගැන. මම ඒක තරමකට ඇහුවා භාගයක්. ඉතින් අයිවත් එක අහන්න සරණ. දැන් සෑහෙන පැහැදිලි වෙනවා සමහර. බොහොම පින් ස්වාමීනාංශ.
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන්
සරණයි. ඔබවහන්සේ කියපු පිළිතුර ඉතාමත් මටත් ඒක සෑහෙන අවබෝධයක් ලැබුවා ඔබවහන්සේට අප්‍රමාණ පිං. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙනවා මේ පපඤ්ඤ සංඥා සංකා කියලා. සමුදරංචි
සමුදාචරන්ති,
ඒක පොඩ්ඩක් සමුදාචරන්ති කියලා ස්වාමීන් වහන්ස. අර ඒ සූත්‍රයේ පපඤ්ඤ සංකා සමුදරංචි තත්තචේ නස්ති අභිනන්දප් තබ්බං අභිවදිතබ්බං අජ්ජෝසායතබ්බං ඒස වන්තෝ රාගනුසයානං පේ අනිහිම කියලා සඳහන් වෙනවා. පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ ඒක ටිකක් තේරෙනවා මදි. ඒකේ අදහස මේ පපඤ්ඤ සංඥා සමුදාචරන්ති කියන්නේ මේ මම මගේ කියන දිට්ඨියෙන් ඉන්නවා කියන එකද කියලා පොඩ්ඩක්. ඒක නැත්නම් එහෙම නෙවෙයි නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි. ප්‍රපංච කියන වචනය එකක්, සංඥා කියන වචනේ තව එකක්, සංකා කියන්නේ තවත් වචනයක්, සමුදාචරන්ති කියලා කියන්නේ තවත් වචනයක්. එතකොට ඔන්න වචන කීපයක් කිව්වා. එකක් තමයි පපංච, අනිතක සංඥා, අනිතක සංකා, අනිතක සමුදා චරන්ති. සමුදා චරන්ති. මම අග ඉඳලා වචන ටික කියාගෙන ඉන්නම්. වචනවල තේරුම කියාගෙන ඉන්නම්. සමුදා චරන්ති කියන වචනේ සාමාන්‍ය අදහස තමයි සමුදාචරන්ති. ඔන්න පපංචේ වචනේ වාක්‍යෙදි පපංච සංඥා සමුදාචරන්ති. සමුදාචරන්ති කියන්නේ නිතර පවතින හෝ හැසිරෙනවා. චරන්ති කියන්නේ හැසිරෙනවා. සමුදාචරන්ති කියන්නේ නිතර පවතිනවා, නැත්නම් හැසිරෙනවා කියන එකද. පපංච සංඥා සංකා. සංකා කියලා කියන්නේ ගිනීම. ගිනීම කියන්නේ සංඛ්‍යාවක් කියලා කියන්නේ ගණන් කරනවා කියලා කියන්නේ. ගණන් කරන්න පුළුවන්, ගිනීමට යනවා, ගණන් කරන්න පුළුවන් කියන එක. සංඥා කියන්නේ හඳුනා ගැනීම. දැන් වචන හතරක් කියලා අගින්දල කිව්වා. සමුදාචරන්ති කියන්නේ හැසිරෙනවා, නැත්නම් නිතර පවතිනවා කියන අර්ථය කියනවා. අගම වචනේ ගන්නවා පපංච සංඥා සංකා. සංකා කියන්නේ ගිනීම. ඊට පස්සේ පපංච සංඥා කියනවා හඳුනා ගැනීම. පපංච ඔය ප්‍රපංච කියන වචනයට අපේ ලොකු සාහිණන්ස මේ මෑතකදී දුන්න අදහසක්. මේ කියන්නේ ඒකට කියනවා සකාය නිරුත්තිය කියලා කියන්නේ. සුඛිය නිරුක්තිය හැටියට පැහැදිලි කිරීමක් කරා. ඔය ස්පර්ශ කියන වචනෙටත්, ඒ වගේම ප්‍රපංච කියන වචනෙටත්, ප්‍රපංච කියන වචනෙට දුන්න වචනේ අදහසක් තියෙනවා. අපේ මේ කවුද, චමත් මහත්තයා ඉන්නවා. මට පොඩ්ඩක් ඒ දීපු වචනේ මතක නැති කමක් තියෙනවා. පොඩි උපකාරයක් කරන්න පුළුවන් නම් ලේසියි. ප්‍රපංච කියන එකට කියුවේ මට වචනේ හැටියට කියන්න මතක නැති කම තමයි තියෙන්නේ. කවුරු හරි මතක තියෙන කෙනෙක් කියනවා නම් මතක් කියලා.
අවසර ස්වාමිනාස, මට මතක විදිහට යෙදීම නේද ස්වාමිනාස?
ස්වාමිනාස
යෙදීමයි
ලැබීමේ ක්‍රියාකාරීත්වය කියලා කිව්වා.
ලැබීම් ක්‍රියාකාරීත්වය,
යෙදීමේ ක්‍රියාකාරීත්වය.
ස්පර්ශයටනේ ස්වාමිනාසේ ලැබීම කියලා කිව්වේ. මට මතක විදිහට යෙදීම තමයි ප්‍රපංචය, ලැබීම තමයි ස්පර්ශය කියලා කිව්වේ. මට මතක විදිහට ස්වාමිනා.
ලැබීම් ක්‍රියාකාරීත්වය, යෙදීම් ක්‍රියාකාරීත්වය. එක සැරේට අර මේ සකීය නිරුත්තිය දීපු වචනේ මතක වීමක් තමයි. එතකොට දැන් එතෙන්දි දැන් යෙදීම් ක්‍රියාකාරීත්වයේ සිදුවීමනේ, ක්‍රියාකාරීත්වයේ සිදුවීමත් එකනේ කතර යම්කිසි යෙදීමක් එක කතා කරේ. එතකොට ලැබීම් ක්‍රියාකාරීත්වය ස්පර්ශයට කිව්වේ මට ආපහු මතකුණා. ලැබීම් ක්‍රියාකාරීත්වය ලැබීම්
ස්පර්ශය ලැබීම ස්වාමීන් වහන්සේ ප්‍රපංචයේ යෙදීම මට මතක විදියට
යෙදීම් ක්‍රියාකාරීත්වය. ඔව්. එතකොට දැන් යෙදීම් ක්‍රියාකාරීත්වය නැත්නම් යම්කිසි සිදුවීමක් එක්ක තමයි එතනදී ප්‍රපංච කියලා කතා කරන්නේ. සංඥා කියන්නේ හඳුනා ගැනීම එක. සංඛා කියන්නේ ගිනීම, ගණිනවා. සමුදාචරන්ති කියන්නේ හැසිරීමත් එක්ක. දැන් අපිට ඔකමට මතක විදියට මේ උදාන පාළි දේශනාපදි වගේ තමයි ඔක මේ සිහිපත් කරේ. උදාන පාළි වලත් ඒ වගේම මොකද ආයි කතා කරා සුත්ත නිපාතයේදීත් ඒ කාරණාවන් පිළිබඳව පැහැදිලි කිරීම කරා. ඉතින් අර එතෙන්දී සිහිපත් කිරීම යෙදීම් වේවා ලැබීම් වේවා කුමකට ඒක ක්‍රියාකාරීත්වයක් හැටියට, ඒක කෙනෙකුට සම්බන්ධ වෙලා කතා කරන කාරණයක් හැටියට නෙමෙයි පැහැදිලි කරන්නට යෙදුනේ. එතන අර යම්කිසි ක්‍රියාකාරීත්වයක් එක යෙදීම් කිව්වත් ලැබීම් යෙදීම් හෝ ලැබීම් හෝ කියලා ඒක මේ සිදුවීමක් නැත්නම් ක්‍රියාකාරීත්වයක් හැටියට මේ පැහැදිලි කිරීමක් කරා ස්වාමීන් වහන්සේ. එතෙන්දී අර කෙනෙකුට ලං වෙලා කතා කරන්න පුළුවන්කම එක්ක කතා කරනුනේ මොකද්ද මේ යෙදීම කියන්නේ නැත්නම් ලැබීම තන්නාගිටාව කියලා මේ එතෙන්දී සිහිපත් කරන්නේ ලාල් මහත්මයා. එතෙන්දී අර ඒකත් එක්කම ඔය ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති එක්ක කතා කරන සම්පූර්ණම මේ සාකච්ඡාව මම හිතන්නේ ඒ පිළිබඳව මේ يعني සාකච්ඡා එකයි දෙකක් වගේ කරපු දේවල් සාමිනහන්සේ කරපු සාකච්ඡා ඒ ධර්ම සාකච්ඡා කියන ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒකේ මම හිතන්නේ ওই පිළිබඳව හොඳට මේ සඳහන් වෙනවා කියලයි මගේ අදහස. උදාන පාළි දේශනාවලත් ඔය වචනේ ওই විදිහට මම උදාගත්තා. යෙදීම් ක්‍රියාකාරීත්වය නැත්නම් ක්‍රියාකාරීත්වය නැත්නම් සිදුවීම එක කතා කරන සිදුවීම කියනකොට යම්කිසි සංසිද්ධියක් නේ පැහැදිලි කරන්නේ. එතෙන්දි කෙනෙකුට ලං කරලා කතා කරන්න පුළුවන් කමක් එක්ක කතා කරන්නේ නැහැ. අර එතනත් එක තමයි අපිට අදහස ගන්නවා. බලන්න අපිට මේ වචනයකවත් තේරුම ඉස්මතු කරගන්න බැරි වෙනකොට දැන් බෑ කියලා මේ දුෂ්කරයි කියලා අතහැරලා දාන්න කියන කාරණිය නෙමෙයි. එතෙන්දි අර මේ ඒ යොදන කියන්නේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති කියන වචනය සමහරවිට මේ ලාල් මහත්තයා අපි උච්චාරණය කරනකොට අපිට ටිකක් උගහටයි දුෂ්කරයි කියව ගන්න. මටත් එහෙමමයි ඇත්තටම. يعني මට මුල්ම කාලේ කියව ගන්නම බැරි වුණා. දැන් ඔය පාළි වචනේ කියව ගන්න පුළුවන්. දැන් ඒකේ අර්ථයක් හරියට දෙයි ගන්න ගියත් ඒකේ ඇත්තටම අපහසුතාවයක් තියෙනවා. අර මඟ පෙන්වීමක් හැටියට මතක් කරන්න පුළුවන් ඒ කාරණේ අර ධර්ම සාකච්ඡාවල ඔය හා සම්බන්ධ කරලම අද ඔය තේමා කරලම මේ කතා කරා. ඔය ස්පර්ශයට ඊට පස්සේ ප්‍රපංචවලට ඔය විදිහට වචන කීපයකටම අර්ථ නිරූපණය නිරුක්තිය කියන්නේ ඒක විස්තර කරලා ඒකෙන් කොහොමද කියන කාරණේ ලං කරලා කතා කරපු ටික තියෙනවා. මම හිතනවා එතනත් එක ඒ දේශනාව අපිට අහන්න පුළුවන් කමක් තිබුණා. ඉතින් ගොඩක් හොඳයි. මේ බොහොම පින් ඇහුවට මොකද ඇහුවට පස්සේ දැන් ඔක අහනකොට මටත් ඇත්තටම වචනෙත් හරියට අමතක වීමක් නේ තියෙන්නේ, හරියට නිශ්චය නැති බවක් නේ. අපව අහන්නත් ඇත්තටම මටත් ගොඩක් උපකාර කරනවා කියලා හිතුනේ. ලොකු සංඝාසකේ සාකච්ඡා දෙකට යොමු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක ගොඩාක් වටිනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් මගේ සාකච්ඡා අහලා මම වැඩිදුරටත් තේරුම් ගන්නවා. වහන්සේට අප්‍රමාණ පි.
ඇත්තටම මමත් අහන්න ඕන අපෝයේ සාකච්ඡාව. මේ ධර්ම සාකච්ඡාවක් කියන කිව්වට පස්සේ ඇත්තටම මේ මේ අපි කෙනෙමම ශිෂ්‍යෙක් ඉගෙන ගන්න මට්ටමේ ඇතරම ඉන්නේ. ඒ ඉගෙන ගනිමින් අපි කවුගෙත් අදහස් එක එක අංශයක් හුවමාරු කර ගැනීමක් තමයි ඇතරම මෙතෙන්දී මේ සාකච්ඡාව තුරදී කරන්නේ. ඉතින් අපි ඒ අහලා අපි ඒ කියන්නේ ඉගෙන ගැනීම කියන තැනින් පිරිසිදු කරගන්න කවුරුත් උත්සුක වෙමු. කවුරුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් කතා බහ කරමින් කටයුතු කරගෙන යමු. හොඳයි, තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මතකද සාකච්ඡාවේ නම්බරේ මොකද්ද කියලා ස්වාමීන් වහන්සේ ඒ තුමා ප්‍රශ්නෙට
ඒකේ ප්‍රශ්න
අංකය සාකච්ඡා දැනට 260 ගානක් වෙලා තියෙනවා. ඉතින්
දැන්ට යන්නේ 262 තමයි දාන තියෙන්නේ.
ඔව් එහෙම එහෙ ස්වාමීන් වහන්සේ දැන් කීවෙන එකද කියලා පොඩ්ඩක් පස්සේ හරි කමන්නේ හොයලා බලලා දැම්මත් පොඩ්ඩක් පින් ස්වාමීන් වහන්සේ.
අනේ ඔව් මම පොඩ්ඩක් එක මේ හොයලා වුණ කියන්න.
මම චැට් එකට දාන්නත් ස්වාමීන් වහන්සේ.
ආ බොහොම චමත්කාරවත් සර්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා. මට තියෙන්නේ අර මේ දැන් ඔබ වහන්සේ පොඩ්ඩක් කලින් විස්තර කරපු ස්කන්ධ සහ පංච උපාදාන උපාදානස්කන්ධ කන්ද පිළිබඳව පොඩි ගැටලුවක් පොඩි නෙමෙයි ගැටලු ගොඩක් ආවා. එක පොඩ්ඩක් ගැඹුරෙන් ගියා මම හිතන්නේ පාට ග්‍රහණය කරගන්න අමාරුයි. ඒක මේ පළවෙනි එක තමයි මට ස්වාමීන් වහන්සේ මේ දැනුනේ සාසව දැන් ස්කන්ධ කියනකොට ස්කන්ධ සාසව උපාදාන සමගින් තමයි උපාදාන ස්කන්ධ බවට වෙන්නේ වගේ අදහසක් තමයි මට මේ ඇතුළට ගියේ. එතකොට දැන් මට අහපු ප්‍රශ්නේ සාසව උපාදාන කියන වචන දෙකක් ඒ දෙකේ අර්ථ දෙකක් වුණාට මේක එකට බැඳිච්ච ස්වභාවයක් තියෙනවද කියන අදහස. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙනවා ස්වාමීන් වහන්සේ.
සාසව කියන පොඩි මොකක් හරි බ්ලූටූත් ස්පීකර් එකක් වගේ එහෙම දාලා තියෙනවා. දන්නේ මං කියන දේ මට වහිනවා එකයි.
මේ ලඟරන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. හා හොඳයි හොඳයි. තිරුවන් සරණයි. මේ දැන් ඔය ඒ ගැන සඳහන් වෙන්නේ කන්ද සූත්‍රයත් එක්කනේ. එතකොට කන්ද සූත්‍රය තමයි ඔය විස්තරය සඳහන් වෙන්නේ. එතකොට ඒ කන්ද සූත්‍රයට ගියාට පස්සේ අපි පොඩ්ඩක් මේ කන්ද සූත්‍රයේ ගත්තට පස්සේ ඒක සඳහන් වෙනෝනේ මහත්මයා පංචකෝ භික්කවේ කන්දේ දේසිස්සාමි පංචපාදාන කන්දේ කියලා තමයි සූත්‍රය පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේ මහණෙනි පංච උපාදාන ස්කන්ධත් කතා කරනවා. කන්දේ ස්කන්ධේනුත් පැහැදිලි කරනවා. ඒකට සූත්‍රේ පුරාම කතා කරන්නේ කන්දයි උපාදාන කන්දයි ඔන්නෝයි දෙක තමයි කතා කරන්නේ. ඒතර කතමේච භික්කවේ පංචකන්දා. ඔන්න දැන් මහණෙනි මොකද්ද මේ පංචකන්ද ගැන කතා කරන්නේ? යංකින්ච භික්කවේ මහණෙනි යම්කිසි රූපං රූපයක් අතීත අනාගත පච්චුප්පන්නං. අතීත අනාගත පච්චුප්පන්න. දැන් ඕකෙන් කියන්නේ යම් විශේෂ ස්වરૂපයක් ඉස්මතු වෙනවා. අතීත වේවා අනාගත වේවා පච්චුප්පන්න වේවා අජ්ජත්තං වා බහිද්ධා වා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරිකං වා සුපමං වා. දැන් බලන්න ඔය හැම තැනම කමාදදා තමයි තියෙන්නේ. අතීත අනාගත පච්චුප්පන්නං වෙන් කරන්නේ එකට කතා කරන්නේ තනි වචනයක් ඇරෙට අජ්ජත්තං වා බහිද්ධා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ පච්චුප්පන්න හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරිකං වා සුඛං වා රළු හෝ සියුම් හෝ හීනං වා ප්‍රණීතං වා හීන හෝ ප්‍රණීත හෝ යං දුරේ සන්ධිකේ වා දුර හෝ ළඟ හෝ අයං උච්චති රූපක් කන්දෝ. අන්න එතනදී කියලා තියෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න ඔය තුනින් එකක් ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරික හෝ සුකුම හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ සමීපය හෝ අයං උච්චති රූපක් කන්දෝ. ඔය විදිහටම වේදනාව සංඥාව සංකාර විඥානය ඔය ටිකට ඉමේ උච්චන්ති වික්‍රේ පංච කන්දා කියලා පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට කතමේච වික්‍රේ පංච උපාදාන කන්දා. ඔන්න පංච උපාදාන කන්දා කියලා පැහැදිලි. යංකින්ච භික්වේ රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාං වා ඕලාරිකා වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දෝරේ සන්තිකේවා ඔන්න සාසවං ඔන්න උත්තරේ තියෙන මොකද්ද සාසවං සාසවං කියන්නේ ආශ්‍රව සහිත ආශ්‍රව සහිත දැන් ආශ්‍රව තුන ගැන කතා කරන්නේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාංශව කියලා තුනක් තියෙනවානේ ඊටසේ උපාදානීයං උපාදානීයං කියලා කියන්නේ මේ ඇද උපාදාන කියන්නේ ඇද ගැනීම
ඇදගෙනම
කියන එකනේ ඔව් ඇද ගැනීමට ගොදුරු වෙන කියන අර්ථය ඔන්න එතකොට කන්ද වෙනම පැහැදිලි කරා උපාදාන කන්ද වෙනම කිව්වා උපාදාන කන්ද ගැන කතා කරන සාසවං උපාදානීයං සාසවං කියන්නේ ආශ්‍රව සහිතයි උපාදානීයං උපාදානීයං කියලා කියන්නේ ඇද උපාදාන උප කියන්නේ සමීපයට ආදාන කියන්නේ ඇද ගැනීම ඔව් ඇද ගැනීම වලට සුදු ගොදුරු වෙන කියන කාරණයක් එක තමයි ඉතින්දී කතා කරන්නේ ඔය දෙක තමයි සූත්‍ර කන්ද සූත්‍රයේ කන්දයි උපාදාන කන්දයි දෙක වෙනස්කම් දෙක තියෙන්නේ එතන ඉඳලා අපි පොඩ්ඩක් ඉස්සරහට ওই විදිහටම වේදනා සංඥා සංකාර විඥාන ටික ඔක්කොටම කියනවා මේ උච්චන්ත පිටකේ පංච පාදාන කන්දති කියන ඉවර කරනවා ඒත් එකම අපි කතා කරගෙන ගියොත් ලේසි
එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක මේ යම් තරමකට පැහැදුනා එහෙමනම් මම මේ ඊළඟ මේ ගැටලුව ආවේ මේ අපිට පංච උපාදාන ස්කන්ධයක් හැර පංච මේ ස්කන්ධයක් කියන එක අපිට ගෝචර වෙන ක්‍රමයක් නෑ නේද වගේ තියෙනවද වගේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් කොයිසකින්වත්
ඔව් පංචස්කන්ධ කියලා කතා කරන්නේම හැම තැනම සූත්‍රයක මියම් කිසි ධර්ම න්‍යායක් ඉදිරිපත් කරලා අවසානයේ තමයි කන්ද ගැන කතා කරන්නේ සූත්‍ර දේශනාවල. ඒ කියන්නේ යම් කිසි කියන්නේ මාර්ගයකට අනුගත වීමක් එකම තමයි එතෙන්දී කතා කරන්න වෙන්නේම. එතකොට වෙන්නේම මාර්ගයකට අනුගත වීමක් එකමයි. ඊළඟට සක්කාය කියලා කියනවනේ සමයි මේ සක්කායට කලින් අපි කතා කරන සක්කායයි පංච උපාදානස්කන්ධා කියලා සක්කායට කියන නමක් තමයි උපාදානස්කන්ධා තිස්ස වචනීය.
ඔව්.
ඒතර සක්කාය කියන්නේ ස්වකීයත්වයනේ. ඇත්තම ස්වකීයත්වය ගැන කියන්න වෙන්නේත් කතා කරන්න වෙන්නේත් නුවණකින්ම තමයි කතා කරන්න වෙන්නේත් ඒත් එතන කතා කරන්න වෙන්නේ නුවණකින්මයි ඊට මෙහා අපිට මේ විතර්කයකින් අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ මහත්මයා.
ඔව්. හොඳයි ස්වාමීනි අද බොම්පින් මාර්කට්.
සිරන් කරන්නේ. අවසරයි
පොඩි නිවැරදි කිමස් කරන්න ස්වාමීන් වහන්සේ සාකච්ඡාවේ ඇත්තම ලැබීම කියන එක තමයි මේ ප්‍රපංචය ස්වාමීන් වහන්සේ ලැබීම කියන එක ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ස්පර්ශය ස්වාමීන්
වහන්සේ
ලැබීම තමයි ප්‍රපංචය
කියන්නේ. ඔව් ලැබීම ඒක සම්පූර්ණම අද වාක්‍යෙම අදාහන ලැබීම් ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම ලැබීම් ක්‍රියාකාරීත්වයේ හඳුනා ගැනීම ගිනීම් වශයෙන් හැසිරෙනවා කියන අර්ථයනේ නේද පංච සංඥා සංකා කියලා කියන්නේ ලැබීම් ක්‍රියාකාරීත්වය. දැන් මෙතනදී ලැබීම් කියලා කියනකොට අපි ලැබීම් ක්‍රියාකාරීත්වය කියලා දෙන්නෙම අපේ සයින්හන්සේ මේ මොකද නැත්තම් අර ලැබීම් කියලා Tamanට ලැබෙනවා කියන අදහස ගන්නවනේ. ඒ නිසාම තමයි ලැබීම් සිදුවීම නැත්නම් ලැබීම් ක්‍රියාකාරීත්වය කියලා කියන්නෙම නැත්නම් අර ක්‍රියාකාරීත්වය කියලා කිව්වට පස්සේ ලං කරලා කතා කරන්න බැරි බැහැනේ අපහසුයිනේ. අනේ ඒ නිසාවෙන්ම තමයි ප්‍රපංච කියන වචනට ලැබීම් ක්‍රියාකාරීත්වය කියලා සඳහන් කිරීමක් කරන්නේ නේද. ඒ වචනේ මේ විදිහට එන්න ඕන නේද චමත් මහත්මයා? චමත් මහත්මයාට ඒ සම්බන්ධයෙන් අදහස් තියෙනවා නම් අපි ඇත්තරම මේ මේක ඉස්කෝලේ පන්තියක මේ පන්තියක ඉන්න ශිෂ්‍ය නායකයෙක් පන්ති නායකයෙක් වගේ තමයි මම මෙතනට සම්බන්ධ වෙන්නේ. ගුරුවරයා ලොකු සාහිණාංශනේ ඒ පන්තියේ මේක ශිෂ්‍යෙක් මම. නිසා අපිට එකට කතා කරන්න පුළුවනි. නිසා අදහස් අපි කතා කරමු.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ශිෂ්‍යෙක් වශයෙන්ම බොහොම නිහතමානීව කීවට ඔබ වහන්සේ කියන ඒවා හරියට හොඳට හදවතට දැනෙන්න කියනවා කියලා මගේ හැඟීම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පිං.
හොඳයි, බොහොම පිං. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද?
හොඳයි
ස්වාමීන් වහන්සේ, දැන් ඔය මේ එකලස් ආකාර පැවැත්ම ගැන කතා කරනකොට ස්කන්ධයි පංච උපාදාන ස්කන්ධයි වල අතීත අනාගත පච්චුප්පන්න කියන එක වෙනුවට වර්තමානය කියලා වගේ මට මතක මොකද පච්චුප්පන්න කියලා ගමුත් එතන ප්‍රත්‍යෙන් උපන් කියන එක. එතකොට ඒක ටිකක් ආර්යනයාපේ, ඒ කියන්නේ ඒක එතනට ගැලපෙනවද ස්වාමීන් වහන්සේ? පොඩිකට ඒක පොඩ්ඩක් එතන ක්ලියර් කරලා දෙනවද? එතන පච්චුප්පන්න කියන්නේ පච්චුප්පන්න කියලා ගත්තොත් ප්‍රත්‍යෙන් උපන් කියන එක නේ, එතන වර්තමානය කියන එක නේද වැඩි මේ සුදුසු කියලා මට හිතෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
හොඳයි. සූත්‍රයට ගිහිල්ලා ගත්තට පස්සේ කඳ සූත්‍රයේනේ, කඳ සූත්‍රයේ තියෙන කතමේච්ච භික්කවේ පංචපාදාන කන්දා යංකින්ච භික්කවේ රූපං අතීතානාගත පච්චුප්පන්නං, ඒ විදිහට තමයි තියෙන්නේ. වර්තමාන කියලා දීලා නැහැ මෙතන. සූත්‍ර දේශනා කියන්නේ පච්චුප්පන්නං කියලාමයි තියෙන්නේ. සංයුත්ත නිකාය පොත් 3 පොතේ කන්ද සූත්‍රය තමයි තියෙන්නේ.
මේ සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ මේ වර්තමාන කියලා මම දන්නේ සූත්‍රය තියෙන විදිය හරි ඇති. නමුත් මේ සමහරලාට මට ඇහිලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා වර්තමාන කියන වචනේ තමයි උතන 11 ආකාර පැවැත්මකටනේ උතන විස්තර දෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් සම්බන්ධ කරගෙන නේ ඔය 11 ආකාර පැවැත්ම තියෙන 11 ආකාර පැවැත්ම. මෙතන වර්තමාන කියන වචනේ තමයි මට සමහර විට ඇහෙලා දෙනවා. දෙකම පාවිච්චි කරනවා මම දන්නේ. ඒක වැඩි සුදුසු මොකද්ද කියන එක තමයි මේ විසඳ ගන්න ඕන තියෙච්ච පොඩි ලොකු දෙයක් මෙ වෙන්නේ නැති.
බොහොම සුදුසු. තෙරුවන් සරණයි. බුද්ධ වචනේ සූත්‍ර දේශනාවේ පච්චුප්පන්න කියලා තමයි භාවිත වෙන්නේ. අනිත් එක 11 ආකාර කියලා කිව්වට මහත්මයා මෙතන 11 ආකාර කියලා කියන්න බෑ මහත්මයා. අපි අර කටපුරු නා 11 අතීතානාගත පච්චුප්පන්නං කියලා තනි වචනයක් එක එකට අර අපි කියන සංදි සමාස කරලා පාලි භාෂාවෙන් කියන එකතු කරලා වගේ කියනවා. දැන් එතකොට අජ්ජත්තං වා බහිද්දා, දැන් අපි හිතමු කළු හෝ සුදු කිව්වොත් ඒ දෙකම ගන්න පුළුවන්ද? එක්ක කළු ගන්නවා එක්ක සුදු විතරක් ගන්නවාද?
තෙරුවන්
සරණයි. අර 11 ආකාර කියලා කටට හුරු වෙනා අපිට يعني අපිටත් හුරුයි. අජ්ජත්තං වා ආධ්‍යාත්මික හෝ බහිද්දා වා බාහිර හෝ. එතකොට අර කළු හෝ සුදු, එක්ක කළු එක්ක සුදු. එතකොට මේ දෙකම ගණන් ඉන්නේ නැහැ, එකක් ගණන් ඉන්නේ. අර 11යි කියන ගණන් කරන තැනට මම යන්න අපහසුයි. ඒ අදහස පොඩ්ඩක් ගත්තම හොඳයි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. අපි තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යමු කරන්න පුළුවන්.
අර මේ සාකච්ඡාව 229 යෙදීම සහ ලැබීම කියන චමත් මහත්තයාට ගොඩක් පින් ලින්ක් එකක් දාන්න තියෙනවා.